సమంతా చక్కవాలే సూవత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం దమ్మ శవన కాలో అయం బదంత దమ్మ శవన కాలో అయం బదంత దమ్మ శవన కాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారయ వేవా సుపిన్వత్ని ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණේ කරන්නටයි. දේශනාවේ දායකත්වය මීගමුව පදිංචි දර්ශන අලහකෝන් මහත්මා තුෂාරි ජයසේකර මහත්මිය ඇතුළු පින්වතුන්. දර්ශන අලහකෝන් මහත්මා ප්‍රධාන පින්වතුන්ට සුවසේම මාර්ගඵල අවබෝධ කරගන්නට මේ දේශනාව හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. අද දේශනාවට මාතෘකාවක් විදිහට භව නිරෝධය පිණිස දේශනාවක් කරන්න කියලා තියෙනවා. ඉතින් භව නිරෝධය කියන එක සම්පූර්ණයෙන්ම භාවනාමය ක්‍රියාමාර්ගයක්. ඒක ඉන්ද්‍රිය අරමුණු මත පවතින දෙයක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් භාවනාමය ක්‍රියාමාර්ග තුල අත්දකින්ට අවශ්‍ය තත්වයක්. ତොර භාවනාමය ක්‍රියාමාර්ග මතින් අත්දකින තත්වයක් නිසා අපට සිද්ධ වෙනවා ඒ වෙනුවෙන් අපේ භාවනාවට ලැස්ති වෙන්න. ତොර භව නිරෝධය තමයි නිර්වාණය කියලා අපි කතා කරන්නේ, විමුක්ත ස්වභාවය කියලා කතා කරන්නේ. භව නිරෝධය පිණිස පළවෙනියෙන් අපි හදන්න ඕන දේ තමයි භව නිරෝධය ඇසුරු කරගත්ත දිට්ටි සම්පන්නකම. ඒක තමයි පළවෙනි එක. ඒතර පළවෙනියෙන් කෙනෙක් සංවේදී වෙන්න ඕන භව නිරෝධය පිළිබඳ දර්ශන සම්පත්තිය. ඒක සාක්ෂාත් කිරීම තමයි භව නිරෝධය කියලා කියන්නේ. ඒතර පළවෙනියෙන්ම භව නිරෝධය පිණිස දිට්ටි සම්පන්නකම අදාළ විදියට අපි හොඳට හිතන්න පතන්න කල්පනා කරන්න විමසන්න පටන් ගන්න. ඒතර භව නිරෝධයට අදාළ දිට්ටි සම්පන්නකම කියලා කියන්නේ භව නිරෝධය සම්බන්ධ කතාව චතුරාර්ය සත්‍යයට සසඳා ජීවිතය විමසලා ජීවිතේ ගෙවනවා සාමාන්‍ය විදියට ගෙවනවා. ඒතර භවංච පජානාති, ඒක තමයි දර්ශන සම්පත්තිය කියලා කියන්නේ. භව සමුදයංච පජානාති, භවයේ සමුදයක් දැනගනු. භව නිරෝධංච පජානාති, භවයේ නිරෝධයක් දැනගනු. භව නිරුද්ධගාමිනී පටිපදංච පජානාති කියලා අර පජානාති අර්ථය. භවංච පජානාති, භව සමුදයංච පජානාති, භව නිරෝධංච පජානාති, භව නිරෝධගාමිනී පටිපදංච පජානාති කියලා එයා මේ භවය පිළිබඳ චතුරාර්ය සත්‍ය දැනුම ගොඩනගා ගන්නවා. ඒක තමයි භවයේ පිළිබඳ දර්ශන කුසලතාවය කියලා අපි මෙතන කියන්නේ. නැත්නම් අපි පළවෙනියෙන් හදන්න ඕන භවයේ පිළිබඳ දර්ශන කුසලතාවය, ඒ වෙනුවෙන් තමයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. භව නිරෝධය පිණිස නෙමෙයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. දැන් ධර්ම ශ්‍රවණයේ අර්ථය තමයි භව නිරෝධය පිණිස අවශ්‍ය මූලික තත්වයට එකතු වෙන එක. මූලික தત્ත්වය මොකද්ද? මූලික தત્ත්වය තමයි භව නිරෝධය පිළිබඳ දර්ශන කුසලතාවේ හදාගන්නේ. ඒ දර්ශන කුසලතාවේ කියන්නේ භවය චතුරාර්ය සත්‍ය ඔස්සේ සංග්‍රහ කරලා දැනුවත් වෙන එක. එහෙනම් මේ භව නිරෝධය පිණිස ධර්ම දේශනාවක් කරන්න කියන ඔය පිනතුලාට කියන්න තියෙන පළවෙනි එක තමයි භව නිරෝධය පිණිස දර්ශන කුසලතාවය තමයි පළවෙනි එක, එකම දේ, මූලික தত্ত্বය. ඒතර භව නිරෝධය පිණිස දර්ශන කුසලතාවයකට තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ, ධර්ම පොත්පත් කියවන්නේ. එහෙනම් මුලින්ම අපි හදන්නේ භව නිරෝධය පිණිස දර්ශන කුසලතාව. එක දෙවැනි එක මොකද්ද? දෙක තමයි භව නිරෝධය අරමුණු කරනවා හැමදාම. භව නිරෝධය අරමුණු කරනවා සාමාන්‍ය උදේවහ. එතකොට භව නිරෝධයේ පිණිස දර්ශන කුසලතාවේ පළවෙනි එක. ඒකට තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ, පොතපත කියවන්නේ, භවය කියන්නේ මොකද්ද කියලා දැනගන්නවා. එතකොට භවය හටගන්නේ කොහොමද කියලා දැනගන්නවා. ඊට පස්සේ භවය කියන එක ගැන නොයෙක් අර්ථ. එක එක මට්ටමේ අර්ථ තියෙනවනේ. ඒ අර්ථ ඔක්කොම දැනගන්නවා. ඒ අර්ථ හොඳට විභාග කරලා හොඳට තේරුම් ගන්නවා. ඒකෝකාරික භවය කියන්නේ මොකද්ද? චතුෝකාරික භවය කියන්නේ මොකද්ද? පංචෝකාරික භවය කියන්නේ මොකද්ද? කර්ම භවය කියන්නේ මොකද්ද? උත්පත්ති භවය කියන්නේ මොකද්ද? කාම භවය කියන්නේ මොකද්ද? රූප භවය කියන්නේ මොකද්ද? අරූප භවය කියන්නේ මොකද්ද? කී කියා හොඳට භවය පිළිබඳ දර්ශන කුසලතාවය හදා ගන්නවා. ඒ දර්ශන කුසලතාවය තුළින් තමයි දර්ශන සම්පත්තිය උපදින්නේ. කුසලතාවය තුළින් තමයි සම්පත්තිය උපදින්නේ. එතකොට මේ කුසලතාවයත් සම්පත්තියත් අතර දකින්න ඕන දේ තමයි විපත්තිය. කියන්නේ කුසලතාවේ විපත්තිය සම්පත්තිය එහෙමයි යන්නේ. එතකොට දර්ශන කුසලතාවේ ඇතුලේ තමන්ට තමන්ව දැනෙන්න ගන්නවා මාට විපතක් කියලා. අන්න එතනින් තමයි අප්‍රමාදේ ඉන්නේ. දැන් ලංකාවේ අයට අපි කියනවා ඔයාලා භාවනා කරන්න කියලා කියනවා. දැන් භාවනා කරන්නේ නැහැ. ඇයි? අර කුසලතාවයත් විපත්තියත් සම්පත්තියත් කියන අනුපිළිවෙල රටාවකට නෙමෙයි අපි මේක කියලා තියෙන්නේ. එතකොට මේ දර්ශන කුසලතාවය කියන එක භවය සම්බන්ධව එන්න භවය ගැන කියන බණ අහන්න ඕන. භවය සම්බන්ධ කියන කතාව අහන්න ඕන. එතකොට භවය ගැන පැහැදිලි වෙන නානා පර්යායන් පිළිබඳ යා දැනුවත් වෙන්න ඕන. ඒක තමයි පළවෙනි එක. එතකොට ඒ දැනුවත් වීම ඇතුලේ දර්ශන කුසලතාවේ ඇතුලේ තමන් අනතුරේ කියලා දැනෙන්න ගන්නවා. මං කොච්චර උගත් වුණත් බුද්ධිමත් වුණත් මම ඉන්නේ අනතුරේ කියලා යාට දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යා අනතුර තේරුම් ගන්නකොට යා ඒ අනතුරෙන් මිදීම, ඒකට අපි කියන්නේ සම්පත්තිය. විපත්ති කියන්නේ අනතුර, අනතුරෙන් මිදීම සම්පත්තිය. භව නිරෝධයේ පිණිස එයා තුල අවකාශය ගොඩ නැගෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔයාලා පළවෙනියෙන් කරන්න ඕනේ මොකද්ද? පළවෙනියෙන් කරන්න ඕන භවය පිළිබඳ දර්ශන කුසලතාවයේ හදන එක. එක. එතකොට මේ දර්ශන කුසලතාවයේ කුමක් පදනම් කරගන්න ඕනද? චතුරාර්ය සත්‍ය පදනම් වෙන්න ඕන. චතුරාර්ය සත්‍ය ඔස්සේ බලන්න පුළුවන් වෙනවා. භවංච පජේකනේ අපි කිව්ව හතරක්. භවංච පජානාති, භව සමුදයංච පජා. ඉතින් ඕකම සම්මාදිට්ඨික සූත්‍රෙත් තෝරනවනේ හොම්ම. මහණෙනි සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය කියන්නේ භවංච පජානාති. භව සමුදයංච පජානාති, භව නිරෝධංච පජානාති, භව නිරෝධගාමිනී පටිපදංච පජානාති, එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. අන්න සම්මාදිට්ඨි, ඒක නිවේ දර්ශන කුසලතාවය කියලා එකට. ඒක ඕන. එක එක. දෙක මොකද්ද? දෙවැනි එක තමයි භව නිරෝධය උදී හවස අරමුණු කරන්නෝ. භව නිරෝධය අරමුණු කරනෝ. කොහොමද ඒක අරමුණු කරන්නේ? හැමදාම භව නිරෝධය පිණිසයි මගේ පිළිවෙත් කියලා හිතනවා. අද දවස පුරාම යම් කෘත්‍යයක් ඇද්ද, ඒ සියලු කෘත්‍යයන් භව නිරෝධය පිණිස. යා මොකුත් කරලා නැහැ භව නිරෝධය වෙනුවෙන්. නමුත් අරමුණු කරනවා. අද යම් තා කුසලයක් නැද්ද, යම් තා හැකියාවක් නැද්ද, ඔෆිස් එකේ වැඩ කරනවා වෙන්න පුළුවන්, පාසලේ උගන්වනවා වෙන්න පුළුවන්, පරිපාලනය කරනවා වෙන්න පුළුවන්, එක එක ඒවා තමන්ගේ වැඩනේ. ඒ හැම එකකදීම යා ඒ වැඩවලට කලින් පූර්වෙන් පූර්ව කෘත්‍යයක් විදියට භව නිරෝධය අරමුණු කරනවා. වෙන සිතුවිලි මුකුත් නැතුව භව නිරෝධය විතරක් අරමුණු කරලා අද දවසේ යම් තා කෘත්‍යයක් නැද්ද, ඒ සියලු කෘත්‍යයන් භව නිරෝධය පිණිසයි කියලා භව නිරෝධය අරමුණු කරනවා. රාත්‍රියටත් අරමුණු කරනවා. අද දවසේ කෘත්‍යයන් යම් තාක් සිද්ධ වුණාද, ඒ කෘත්‍යයන් අතර ඒ සියලු කෘත්‍යයන් භව නිරෝධය පිණිසයි කියලා අරමුණු කරනවා. උදේ හවස අරමුණු කරන එක. ඒක තමයි දෙවැනි එක පින්වත්නි. හරිම මේ නිවන් මඟ වඩාගෙන යන කෙනාට බොහොම අපහසු නෑ. භව නිරෝධය සම්බන්ධ අරමුණු කරන එක තමයි දෙවැනි පියවර. කොහොමද අපි ඒක අරමුණු කරන්නේ? අපේ කෘත්‍ය, අපේ දිනදා චර්යාවමයි ඒකට පාවිච්චි කරන්නේ. අපේ එදිනෙදා තියෙන වැඩමයි ඒකට පාවිච්චි කරන්නේ. එදිනෙදා අපේ තියෙන කාර්යබහුල ජීවිතේ කෘත්‍යයන් තියෙන්නේ ඒවමයි අපි පාවිච්චි කරන්නේ. අද දවසේ යම්තා කෘත්‍යයන් නැද්ද ඒවා ඒ දේ කෙනෙක් කියන පුළුවන් මේ දවසේ වැඩ කරණේ වගේ කොහෙද බව නිරෝධයට අදාළ උදව්වක් තියෙන්නේ නේද? දවසේ වැඩ කරනකොට ඔයාලට අතහැරින්නේ ජීවිතේනේ. අද දවසේ වැඩ කරනකොට අතහැරින්නේ ජීවිතේනේ. ඉතින් අතහැරීමනේ නිවන කියන්නේ. බව නිරෝධය කියන්නේ අතහැරීමේ උච්චතම අවස්ථාවනේ. එහෙනම් මේ ඔෆිස් එකේ ගිහින් වැඩ කළා කියුවට ඒකත් නිවනමයි වඩලා තියෙන්නේ. හරියට බව නිරෝධය අරමුණු කළොත්, අරමුණු නොවුනොත් එහෙම එතන සංකාරගතයි. දැන් අපිට හැකියාවක් නැහැ හැම වෙලාවකම තමන්ගේ කෘත්‍ය බව නිරෝධයට සසඳා බාහලා විමසා බලන්න දක්ෂ නැහැ. ඒ නිසා අපි බව නිරෝධයේ උදේයි හවසයි විතරයි අරමුණු කරන්නේ. ඒ කියන්නේ හැම වෙලාවකම බව නිරෝධයේ අරමුණු කරන්න තරම් තියුණු සිහිනුවණක් අපට නැහැ. ඇයි අපි සිහිනුවණ තවම වඩලා නැහනේ? අපි පින්වත්නි අපේ ජීවිතය ඇතුලේ අපි සිහිනුවණ තවම වඩලා නැහැ. ඉතින් සිහිනුවණ වඩලා නැති නිසා අපිට බව නිරෝධයේ අරමුණු කරන්න බෑ හැම වෙලාවකම. ඒ නිසා අපි උපාය මාර්ගයක් විදියට, විකල්පයක් විදියට අපි පාවිච්චි කරනවා අපේ යම්තා කෘත්‍යයන් නැද්ද? ඒ ඔක්කොම බව නිරෝධය පිණිසයි. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මම අද දවසේ කරපු වැඩවල භව නිරෝධයට නෙමෙයි ආත්ම දෘෂ්ටියටයි උදව්ව ලැබුණේ. මම ගැන හිතලා, මගේ දරුවෝ ගැන හිතලා, බිරිඳ ගැන හිතලා, ගෙදර ගැන හිතලා, වාහනේ ගැන හිතලා, ඒ වගේ ලීසින් ගෙවා ගන්න රෝමිය ඔළුවේ තියාගෙන මං වැඩ කළේ. මං කරපු වැඩවල භව නිරෝධයක් ගෑවිලවත් නැහැ. ඒ වුණාට ඔබවන්තල කියනවා රැයට භව නිරෝධය අරමුණු කරන්න දවසේ කෘත්‍ය දිහා බලලා. එතකොට දවසේ කෘත්‍ය දිහා බලනකොට මමත් ඉන්න, අපේ ගෙදර අයත් ඉන්න සහ මගේ කියලා ගන්න පුළුවන් ලෝකයකුත් තියෙන මට්ටමින් වැඩ කරපු මම රාත්‍රියේ කොහොමද භව නිරෝධය අරමුණු කරන්නේ? ඉතින් ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක කරන්න පුළුවන්, කොහොමද ඒක කරන්නේ? භව නිරෝධය අරමුණු කරනකොට ඔයාලට පේන්න ඕන ඔයාලගේ ජීවිතය අතහැරිච්ච බව. අද දවස කියන්නේ නොයේ කෘත්‍යයන් ඕගොල්ලෝ කියාවි. ඔගලන්ගේ නොයෙක් වැඩ ඔයාලා කියාවි. හැබැයි ඔයාලට අද ජීවිතය අතහැරිනවා. ඔයාලගේ කාලය අද දවසේ අතහැරිනවා. ශ්‍රමය අතහැරිනවා. ඔගලන්ගේ පහසුවනේ අතහැරින්නේ දාඩිය දාගෙන වැඩ කරන්න වෙන එක. මහන්සි වෙන්න වෙන එක. තවදුරටත් ඇවිදින්න ඕන නැහැ කියලා හිත කියද්දි ඇවිදින්න වෙන එක. හරි? අවුවට නම් යන්න එපා කියලා හිත කියද්දි අවුව නම් මොන්නේ නැ මේ වෙලාවේ කියලා කියද්දි අවුවට යන්න වෙන එක. ඇතුලේ ඔයාලගේ පහසුව නිමී දත ඇරේ. ඔයාලගේ කාලය, ශ්‍රමය, පහසුව. ඉතින් දවල්ට සනීපට නිදාගන්න කියලා හිතෙද්දි අනේ මේ වෙලාවේ පොඩි පොඩ්ඩක් නිදාගන්න තිබ්බනම් හොඳයි කියද්දි ඇස් දෙක පියවෙද්දි ඇස් අරගෙන ඉඳ වෙච්ච එක නිින්ද කැප කිරීමක්. එතකොට ඔයාලට ඔයාලගේ ජීවිතය ඇතුලේ ඉස්සු ඔයාලගේ ජීවිතේම නේද අතහැරිලා තියෙන්නේ. හැබැයි ඔයාලා ඔය ජීවිතය කියලා හිතාගෙන ඉන්න ටික භව නිරෝධයට උදව් නොවුනට අතහැරීම භව නිරෝධයට උදව්නේ. ඔයාලා හිතාගෙන ඉන්න මට්ටමේ, කියවගත්ත මට්ටමේ ජීවිතය, දැන් ඔයාලා කියවගෙන ඉන්න මට්ටමේ ජීවිතය ඔය පින්නතුන්ලාට ඒ මට්ටමේ ජීවිතය බවතණ්ණාවට උදව් වුණාට ඒ ජීවිතය ඇතුලේ අතහැරින එක දිහා බලනකොට ඒ අතහැරීම භව නිරෝධයට උදව්වක්. ඉතාම අමිහිරි කටුක ජීවිතයක් තුලින් පවා භව නිරෝධයට උදව්ව පෙනෙයි. එතකොට හැමදාම අරමුණු කරනවා භව නිරෝධය. එතනින් මෙහපැති මොකුත් දරුවා වැඩ කරද්දි දරුවා අරමුණු වෙනවා, බිරිඳ අරමුණු වෙනවා, ගෙදර අරමුණු වෙනවා, ඉඩකඩම් අරමුණු වෙනවා, වෘත්තීය වටිනාකම් අරමුණු වෙනවා. ඒකනේ අපි අතර බෙදීමක් තියෙන්නේ ඔෆිස් එකට ගියාට පස්සේ. ඒවා වෙනදා වගේම තියෙනවා. ඇයි ඒ මොහොතේ සීනුවන උපදව ගන්න තරම් දක්ෂකම නැහැ. එතකොට මාව පේනවා බොහොම එසවිච්ච කෙනෙක් විදියට. යටත් පිරිසක් පේනවා මට පහලින් ඉන්නවා වගේ. ඒයි සීනුවන නැහැනේ. එහෙම වැඩ කරපු මම රැයට කොහොමද භව නිරෝධයේ අරමුණු කරන්න කියලා අහනවා නම් ඔය පින්තුන්ලාට මට කියන්න තියෙන එකම දේ තමයි භව නිරෝධයේ අරමුණු කරන්නේ අතහැරෙනකම, ජීවිතය අතහැරෙනක විතරයි බලන්නේ. අර අතහැරෙන එක පේනවා, ඉතුරු මොකුත් පේන්නේ නැහැ. දරුවා, බිරිඳ, ගෙදර, ඉඩම, කුඹුර, රැකියාව, වෘත්තීය වටිනාකම් මොකුත් පේන්නේ අතහැරෙනවා. ජීවි මොකද්ද අතහැරෙන්නේ? යාගේ ජීවිතය අතහැරෙනවා. ආයතනෙ වෙනුව මම මගේ ජීවිතය අද දවසේ අතහැරියානේ කියලා අනි අතහැරීම කියන එක දිහා බලලා ඒ අතහැරීම බව නිරෝධේ පිණිසයි කියලා අරමුණු කරනවා. අතහැරීම විතරක් පේනවා, ඉතුරු මොකුත් පේන්නේ නැහැ. අතහැරීම විතරක් පේන වෙලාවත් ඉතුරු මොකුත් පේන්නේ නැති වෙලාවටත් කියනවා එර්ධිපාදය කියලා. අන්න එර්ධිපාදයක් අදිෂ්ඨාන කරනවා කියන්නේ ඕකට. ඕක නැත්තම් මොකුත් නැහැ. මේ දවස්වල මේ එර්ධිපාද අදිෂ්ඨාන කිරීම සම්බන්ධ දේශන හතක් කරන්න හිතාන ඉන්නවා. ඒකෙනුත් එකක් මේකත් කියලා ගත්තට කමන්නේ. එතකොට මේ රටාවට කරන්නේ මේක හොත්තට ඔළුවට දාගන්න ඕනේ නිසා මේ රටාව දේශන 3-4කින් මේක ඉවර කරනවා මේ රටාව. එතකොට එහෙනම් ඔකර තමයි එරදිපාද අදිෂ්ඨාන කරනවා කියන්නේ. මොකද්ද? අතහැරීම දිහා බලලා භව නිරෝධේ පිණිසයි කියලා හිතනවා. ඒ අතහැරිච්ච එක ඇතුලේ ලොකු දේවල් නැහැ. නිවනට උදව් වෙච්ච ඒවා නැහැ. ආත්ම දෘෂ්ටියෙන් වැඩ කරලා තියෙන්නේ. දරුව ගැන හිත හිතා, බිරිඳ ගැන හිත හිතා, ස්වාමියා ගැන හිත හිතා, ඉඩම කුඹුරු දේපල ගැන හිත හිතා, තමන්ගේ උගත්කම් ගැන හිත හිතා, වෘත්ති වටිනාකම්, ඒකනේ බෙදන්නේ අපි මිනිසුම. හිත හිතා වැඩ කරලා තියෙන්නේ. එතකොට මේ වැඩ කරන එකේ රැයට කල්පනා කරලා බලනකොට ගණ්ඩ දෙයක් නැහැ ජීවිතේ. මඩ වෙච්ච ජීවිතයක් තියෙන්නේ රාත්‍රියට. එක්කෝ එක එක්කනාට එක්ක ඇති වෙච්ච වචන හුවමාරු. කෙනෙක්ගේ හදවත තුවාල වෙන්න ඔවා තමයි ඔළුවට එන්නේ. ඒවා නොවුනා නම් හොඳයි කියලා හිතෙනවා හිටිකම. නමුත් ඒවා බලන්නේ නැහැ. හැබැයි මට එතකොට මේ භව නිරෝධයට ඒවා උදව් නැහැ නේ. උදව් නැති වුණාට අතහැරීම උදව්වක් නේ. එතකොට භව නිරෝධයේ පිණිස අද දවස පුරාම කෘත්‍ය දිහා බලන්නේ නැතුව ඒ කෘත්‍ය පිණිස තමන්ට වෙච්ච දේ කෘත්‍ය දිහා බලනකොට තම ආත්ම දෘෂ්ටි එන්නේ. කෘත්‍ය දිහා නොබලා තමන්ට වෙච්ච දේ බලනකොට ඔයාලට දැනේවි, ඔයාලට තේරේවි, ඔයාලට පේන්න පටන් ගනීවි. මොකද්ද? ඔයාලට පෙනේවි අද දවසේ මට ජීවිතය අහිමි වූ බව, නින්ද අහිමි වූ බව, සුවපහසු නින්දක් අහිමි වෙච්ච බව, සුවපහසු ජීවිතය අතහැරිච්ච බව. ඇත්තටම අද දවසේ මට අතහැරිච්ච ජීවිතය භව නිරෝධය පිණිසයි කියලා බලනකොට ඔය බැල්මට, ඔය දැක්මට අපි කියන්නේ එර්ධිපාදය අදිෂ්ඨාන කරනවා කියලා. එර්ධිපාද වඩනවා කියන්නේ මොකද්ද? ඒ අදිෂ්ඨානයයි වැඩිමයි දෙකක්, ඔය දෙකම ඕන. වඩනවා කියලා කියන්නේ එයා භව නිරෝධය. එතකොට අද දවසේ පුරා සියලු කෘත්‍යයන් භව නිරෝධයේ පිණිසයි කියලා බලනවා. මොනවද කෘත්‍ය? මොකුත් නෑ සමහර. පන්සල් ගියේවත් වත් පිළිවෙත් කරපොන මේ නිකන් කාම ලෝකයේ හැප්පුණා විතරයි. ලෝකයේ ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම විතරයි තිබිලා තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ භව නිරෝධයට උපකාරී මොකද? අතහැරිච්ච එක. දවසේ ජීවිතේ අතහැරුණා. සුවපහසු ජීවිතේ නිින්ද, දාඩිය දාගෙන එළිය වැඩ කරන්න උනා, පාරේ ඇවිදින්න උනා. මිනිස්සු අතර ගැවසෙන්න උනා. කැමති නැහැ. හිත කියනවා එපා යන්න හොයට කියලා. යන්න වෙලා. සුවපහසු ජීවිතේ අතහැරුණා. ඒ අතහැරීම භව නිරෝධයේ පිණිසයි කියලා බලනවා. එතකොට ඒකට තමයි එර්ධිපාදය අදිෂ්ඨාන කරනවා. එතකොට එර්ධිපාද බුදුරජාණන් වහන්සේ වදාලා එර්ධිපාද අදිෂ්ඨාන කරපු ශ්‍රාවකයා එර්ධිපාද වඩන්න ඕන කියලා. වඩන්න. ඒක නැත්තම් මේ භව නිරෝධයේ පිණිස භාවනා හරියන්නේ නැහැ. අදිෂ්ඨාන කරන්නේ කොහොමද? අදිෂ්ඨාන කරන්නේ ওই විදියට. වඩන්නේ කොහොමද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. වඩන්නේ කොහොමද? වඩන්නේ එයා ජීවිතයත් ප්‍රතිවේක්ෂණා කරනවා, භවයත් ප්‍රතිවේක්ෂණා කරනවා. මේ ජීවිතය කුමක ප්‍රතිලාභයක්ද කියලා විමසනවා. එතකොට යාට පටිච්ච සමුප්පාදයේ ඔස්සේ ජීවිතේ විමසන්න පුළුවන්. භවය කුමක ප්‍රතිලාභයක්ද කියලා බලනකොට උපාදානය, තණ්හාව, ආයතන, ආයතනයන්ගේ වින්දනය ওই විදියට පේනවා. එහෙනම් මේ පින්වත්නි මේ එර්ධිපාදයේ වැඩිම කියන එකට අයිති දෙකක් තියෙනවා. එකක් තමයි අදිෂ්ඨානය, අනිත් එක වැඩිම. අදිෂ්ඨාන කරනවා කියන්නේ මොකද්ද? අද භව නිරෝධයේ පිණිසයි ඔක්කොම. මොකුත් නැහැ. අතහැරිච්ච එක විතරයි බලන්න. මොනතරම් ඊටාම නිවන් මගට, ධර්මයට, කුසලයට, පිනට උදව් නැති මොනව කළත් ජීවිතය අතහැරිලානේ. එකම සාක්ෂියක් වෙනවනේ අතහැරුණු ජීවිතේ අදාය හම්බෙන්නේ නැහැ අද වගේ දවසක්. අද දවසේ ජීවිතය අතහැරුණානේ. එතකොට මේ අතහැරිච්ච ජීවිතය දිහා බලනවා, ඒ අතහැරුණු ජීවිතය බව නිරෝධය පිණිසයි කියලා හිතන සිතුවිලි මාත්‍රයේ තියෙන. ඒ සිතුවිලි මාත්‍රය තමයි එරදිපාදය. ඒ අදිෂ්ඨානය, එරදිපාද අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ ආ අදිෂ්ඨාන කළාට මදි, ඒ ශ්‍රාවකයාට අදිෂ්ඨානෙ මොකුත් ලොකුවට කරගන්න බෑ. අදිෂ්ඨාන කරපු එරදිපාද වඩන්න වඩන්නෝ. බුදුරජාණන්සේ වදාලා මහණෙනි මේවා වඩන්න කියලා. මේවා නොවැඩෙන කෙනෙකුට කවදාවත් එයාට අවබෝධය කරා යන්න බෑ කියලා. වඩනවා කියලා මෙතන අදහස් කරන්නේ ජීවිතයත් විමසනවා කර්ම කර්මඵල වශයෙන්, භවය විමසනවා හේතු හේතුඵල වශයෙන්. එච්චරයි. ජීවිත ජීවිතේ කර්ම කර්මඵල වශයෙන් විමසනවා. අයි මේ ජීවිතේ පරණ කර්මයක් කියලා අපි නිතර කියන්නේ. මේ ලැබුණු ජීවිතය කියලා කියන්නේ මේකේ සුඛ වේදනා, දුක් වේදනා, මනාපාකාරයෙන් හමුවීම්, අමනාපාකාරයෙන් හමුවීම්, මේ ඔක්කොම කුමක ප්‍රතිලාභයක්ද? කර්ම කර්මඵලවල ප්‍රතිලාභය. භවය කියන්නේ එක හේතු හේතුඵල වශයෙන් බලනවා. පටිච්චසමුප්පාද භවයට හේතුව භවය තමා තුළ ගොඩ නැගෙන්න බලපාන හේතුව මොකද්ද? උපාදානට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව වේදනාව, වේදනාවට හේතුව ආයතන, ආයතන වලට හේතුව නාම රූප, නාම රූප වලට හේතුව විඥානේ, විඥානෙට හේතුව සංඛාර, සංඛාර වලට හේතුව අවිද්‍යාව, අවිද්‍යාවට හේතුව ආශ්‍රව, ආශ්‍රව වලට හේතුව අනුස්සය කියලා ඔහොම බලනවා. පිටිපස්සට බලනවා. ඒ බලනකොට ඒ බැල්ම කියන්නේ එරදිපාද වැඩිම විනාඩි 5යි ඕන. ওই වැඩේට මොන විනාඩි 5යි. උදේ හවසයි විනාඩි 5යි, එච්චරයි. ඒ විනාඩි 5 කරනකොට ඔක ලස්සන දෙයක් වෙනවා. කරනකොට වැඩ ඒ තැනම සිහිය පිටව ගන්න පුළුවන් වෙනවා. අර වැඩ කරා හවසට බැලුවාට පස්සේ මොකක්වත් නැහෙනි, අතෑරුණු ජීවිතය විතරයි පේන්නේ. පුද්ගල භාවයෙන් වැඩ කළා මිසක් ඊට වඩා නම් නිවන් මගට නම් මොකුත් නැහැ. ඒ නිසා ප්‍රතිවේක්ෂණා කරන්න උනා අතෑරුණු ජීවිතය නිවන පිණිසයි, භව නිරෝධය පිණිසයි කියලා. කමන්නේ අතහැරීම නිවන පිණිසයි, අතහැරීම කූට ප්‍රාප්තිය තමයි භව නිරෝධේ. කමන්නේ අද දවසේ අතහැරුණානේ, මගේ කාලේ හරි අතහැරුණානේ. දවස පුරාම සුවපහසු නිින්දකට අවස්ථාව තියෙද්දි මං ඒ නිින්ද කැප කළා එළියට. නිදාගන්න කියලා හිත ආයාචනා කළද්දී ස්පිය වෙද්දී ඇස් අරගෙන ලෝකේ දිහා බලාගෙන ඉන්න වෙච්ච එක. ඒකනේ මගේ හිතලුවට වැඩ කරා නෙමෙයිනේ. සුවපහසු නිින්දට මේ කය ඉල්ලා සිටිද්දී මම මේ සුවපහසු නිින්ද අතහැර ලෝකයේ දෙස බලාගෙන හිටියේ. එක අතහැරීමක් නෙමෙයි, දෙක අතහැරීමක් නෙයි. වැඩ කළේ ආත්ම දෘෂ්ටියෙන් තමයි. මේ වැඩ නොකළොත් පඩි නෑනේ කියලා හිතලා තමයි වැඩ කරේ. නාමුත් ඒක අතහැරීමක්. මේ කාම ලෝකයේ ලැබිච්ච කාම භූමිය සුව පහසුවනේ අතහැරී. කාම ලෝකයේ තිබ්බ කාම භූමිය කියන්නේ සැපයනේ. ඒ සැපවත් ලෝකයේ ඇතුලේ සුවපහසු ජීවිතය අද දවසේ අතහැරලා දැම්මානේ කියලා අතහැරිච්ච දිහා බලලා ඔය පින්නතුන්ලා ඒක නිවන, ඒක භව නිරෝධේ පිණිස වෙන මොකුත් හිතන්නේ නැහැ. භව නිරෝධේට මෙහා පැත්තේ අරමුණු තියෙන්න පුළුවන්. කමන්නේ මෙහෙම වැඩ කළා ඉස්සරහට නම් ආය උපදිනවනම් මෙහෙම නම් වැඩ කරන දැනක උපදින්න එපා. මේ ඉස්සරහට නේ පැවිදි වෙන්න ලැබෙන්න ඕනේ. ඒව හිතන්නේ නැහැ. ඒව හිතුවත් අර එරුදිපාදයක් වෙන්නේ නැහැ. එරුදිපාදයක් වෙන්නේ ආයෙත් භව තණ්හාවටම ආයෙත් කැරකිලා වැටෙනවා. අතහැරීමයි භව නිරෝධයයි දෙක විතරයි දකින්නේ. ඊට එහා මොකුත් දකින්නේ නැහැ, මොකුත් කියවන්නේ නැහැ, මොකුත් තේරුම් ගන්න නැහැ. එච්චරයි. එතකොට තමයි එරදිපාද වෙන්නේ, එරදිපාදයක් වෙන්නේ. ඒක අදිෂ්ඨානේ. වැඩිම කියන්නේ මොකද්ද? එතකොට එයාට ජීවිතය අතහැරිච්ච බව පේනවා, භව නිරෝධේ පේනවා. ඔය දෙකනේ පේන්නේ. ඔය දෙක පේනකොට ජීවිතය අතහැරිච්ච එක විමසනවා කර්මඵල වශයෙන්. භවය කියන එක කියවනවා හේතුඵල වශයෙන්. එතකොට තමයි කියන්නේ එරදිපාද වඩනවා කියලා. ඡන්ද චිත්ත විරිය විමංසා කියන එරදිපාද වඩාපු භික්ෂුවකට ආනන්ද කල්පයක් වුණත් ඉන්න පුළුවන්, ඊට වඩා වැඩියෙනුත් ඉන්න පුළුවන්. ආනන්ද තථාගතයන් වහන්සේ එරදිපාද හොඳට වඩලා තියෙන්නේ. හරියට කරත්තයක් ගෙනියන මේ හරියට කරත්තයක් ගෙනියන මිනිස්සෙක් මේ ඒ කරත්තේ රියදුරා ඒ රියදුරුකමට දක්ෂයි වගේ වඩලා තියෙන්නේ. කෙවිත පෙන්නපු ගමන් ආනන්ද ඒ ගවයෝ ඒ මනුස්සයාට බයට ඒ දිශාවට යනවා වගේ මං හොත්තට වශී කරගෙන තියෙන ඉරදිපාද කියලා මෙහෙම කියනකොට මිනිසුන්ට වැඩුවා කියන්නේ මොනවද මේක වඩන්න තියෙන? අන්න ඔය විදිහටයි වඩන්නේ. ඔය විදිහට වඩන. ඒතකොට පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි ඔය පින්නතුන්ලා දැන් භව නිරෝධයට අයිති දේශනාවක් කරන්න කිව්ව නිසා මම මේ අනුරූපිය මේකට කියන්නේ. පළවෙනියෙන් කරන්නේ දර්ශන කුසලතාවේ එක. පළවෙනියෙන් දර්ශන කුසල, ඒ කියන්නේ මොකද්ද? භවයේ චතුරාර්ය සත්‍ය ඔස්සේ විමසලා බලන්න පුරුදු වෙනවා. දර්ශන කුසලතාවයක්. ඒ දර්ශන කුසලතාවේ අපි හැම කෙනෙකුටම තියෙන්න ඕන පින්වත්නි, නැත්නම් මුකුත් කරගන්න බෑ. මේ කෙලෙස් වලින් පිරිච්ච ලෝකයට අහු වෙනවමයි. පැවිද්දෙකුත් අහු වෙනව නම් ගිහියෝ ගැන මොන කතාවද? ටික කාලයක් යනකොට මේ ධර්මී වාණී කමන්නේ. ඉතින් ඔය ඔහොම කිව්වට ඕවා අපිට පුළුවන් වෙයි දන්නේ කියලා ජවයේ තියනවා හිටිකමං හිටිකමන්නේ. හොඳට පිළිවෙත් පුරාගෙන ඉන්නවා. මෙන්න තව 3 මාසයක් යනකොට යාගේ පිළිවෙතෙන් දන්නේම නැතුව විසි වෙලා. ඉතින් ලෝකේට ආර්කෙලස් වලට අහු වෙලා යනවා වේගින්. හැබැයි ওই එරදිපාදේ අදිෂ්ඨානය කරලා වඩනකම තියාගන්නකෝ වෙන මොකුත් නොකලත්. ධර්මී මතය රැඳෙනවා. ධර්මී මත යාගේ ජීවිතය රැඳෙනවා. ඒ කොච්චර දෙයක්ද? එතකොට එහෙනම් පළවෙනි එක දර්ශන කුසලතාවයේ චතුරාර්ය සත්‍යයෙන් විමසලා බලනවා භවය. භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධගාමිනී පටිපදංච පජානාති. හරි, ඕකෙන් මොකද්ද වෙන්නේ? ඕකෙන් වෙන දේ ඕක කරන්නේ හොඳට සත්‍ය අවබෝධයේ යන දේශනා භවයේ ගැන අරවා මේව හොඳට අහනවා, කියවනවා, පොත් බලනවා, පටිච්ච සමුපාදයේ ඔසේ විමසලා බලනවා, භවයේ තේරුම් ගන්නවා, ඒකෝකාරික භවය මොකද්ද කියලා තේරුම් ගන්නවා, උපත්ති භවය, කම්ම භවය මොකද්ද බලනවා, ඒක්ෂණික වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් භවයේ ගමනාන්තේ කොහොමද බලනවා. ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න. ඒවට ගොඩාක් දේශනත් අපි කරලා තියෙනවා. ඒතර භවපච්චය ජාති කියන්නේ මොකද්ද බලන, උපාදානපච්චය භව කියන්නේ මොකද්ද තේරුම් ගන්නවා. තේරුම් ගන්නවා තමයි වඩන්නේ. හොඳට අහනවා. එච්චර බණ ඔච්චරයි. යම් කෙනෙක්ගේ දර්ශන කුසලතාවය හදන්න විතරයි බණ උදව් කරන්නේ. ඊට පස්සේ දර්ශන කුසලතාවෙන් යා මොකද වෙන්නේ? දර්ශන සම්පත්තියට එනවා. සම්පත්තියට යන්න කලින්ම දර්ශන විපත්තිය. එයා තුළ පවතින දෘෂ්ටි විපත්තිය එයා අඳුර ගන්නවා. මොකද්ද දෘෂ්ටි? එයාට තැනෙනවා අවදානම ඉන්නේ, මම ඉන්නේ විපත්තියේ. ඒක දැනුන් නැත්තම් මේකක්වත් කරන්න හිතෙන්නේ නෑනේ. එතනින් එහාට මොකුත් කරන්න හිතෙන්නේ නෑ. එහෙනම් දර්ශන සම්පත්තිය විපත්තිය මේ ඒ පුද්ගලයා තුළ දර්ශන කුසලතාවයේ දෘෂ්ටි විපත්තිය දර්ශන සම්පත්තිය. අර සම්පත්තියට අයිති කොටස තමයි මේ කියන්නේ. සම්පත් දර්ශන කුසලතාවේ තමයි භවංච පජානාති සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති කියලා තේරුම් ගන්න එක. දෙක මොකද්ද? එතකොට යාට මොකද්ද? අවදානම දැනෙනවා හරිම නැගිටින්න ඕන කියලා හිතනවා. ඉන්නේ විපත්තියක කියලා දැනෙනවා. කොයි තරම් සල්ලි තිබ්බත් විපත්තියක කියලා දැනෙනවා. සම්පත් ඊට පස්සේ විපත්තියෙන් තමයි ශ්‍රාවකයා සෙමීට සේන්දු වෙන්නේ සම්පත්තිය පැත්තට. සම්පත්තිය පළවෙනි එක තමයි පින්වත්නි, ඒ ශ්‍රාවකයාට භව නිරෝධය අරමුණු කරලා ජීවිතය දකින්න පුළුවන් හැකියාව. භව නිරෝධයට හරියන්න නෙමෙයි වන් ජීවත් වෙලා තියෙන්නේ, භවයට හරියන්න. මේ භවයට හරියන්න ජීවත් වෙච්ච මම කොහොමද මගේ සම්පූර්ණ චින්තනය අනිත් පැත්තට හරවන්නේ? පින්වත් නික මොහොතක් පාවිච්චි කරන්න. එක සිතුවිල්ලක් උපද්දවන්න උදෙම. සන්ධ්‍යාවේ රාත්‍රියේ එකම එක සිතුවිල්ලක් උපද්දවන්න. කොහොමද? අද දවසේ යම් තා කෘත්‍යයන් වේද භව නිරෝධේ පිණිසයි කියලා හිතනද රාත්‍රී හිතනද අද දවසේ සියලු කෘත්‍යයන් භව නිරෝධේ පිණිසයි. සියලු කෘත්‍යයන් දිහා බලනකොට පේන්නේ ආත්ම දෘෂ්ටියෙන් තණ්හාවෙන් නන්දියෙන් වැඩ කරපු කෘත්‍යයන් ගොඩක් විතරයි. එහෙමනම් කොහොමද අරමුණු කරන්නේ? කමන්නේ තණ්හාවෙන් නන්දියෙන් වැඩ කළත් පින්වත්නි අතහැරුණේ ජීවිතේනේ. අතහැරුණු ජීවිතේ නම් භව නිරෝධේ පිණිස උපකාර වෙනවමයි කියලා අතහැරුණු ජීවිතේ පොදුවේ දැකලා භව නිරෝධයේ පිණිසයි කියලා හිතන්න. ඒ මේක සම්පත්තියේ මූලික தත්ත්වය. ඊළඟ එක තමයි irdipada වැඩිම කියන එක. වඩන්න ඕන මේක. එතකොට යා මොකද? ජීවිතේ විමසනවා කර්මඵල වශයෙන්, භවයේ විමසනවා හේතුඵල වශයෙන්. එහෙම විමසනකොට ඒක තමයි irdipada වඩනවා කියන්නේ. මොනවා irdipadaද ඔය වැඩින්නේ? හරි, අපි බලමු මොකද්ද වැඩින්නේ කියලා. irdipada කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මේ වැඩෙන්නේ ඡන්දේර දිපාදයේද, චිත්තේර දිපාදයේද, විරියෙදි පාදයේද විමංශකෙරදි පාද මේ වැඩෙන්නේ විමංශකෙරදි පාදේ. අයියා කර්ම කර්මඵල වශයෙන්ුත් විමසනවා. හේතු හේතුඵල වශයෙන්ුත් විමසනවා භවය. ජීවිතේ කර්ම කර්මඵල වශයෙන් විමසන්නේ. එතකොට විනාඩි 5යි ඕන. උදේ 5යි හවස 5යි. උම් කරලා බලන්න ලොකුවට නිවන දැනෙන්නේ නැති වෙයි. හැබැයි කඩාගෙන වැටෙන්නේ නැන්නේ. ගොඩාක් අය ඉන්නවා කඩා වැටිච්චයි. ඉතින් මම දන්න සෑහෙන පිරිසක් ඉන්නවා කඩා. ඒත් කඩා වැටෙනකොට ආයෙ උදව් කරන්නේ නැහැ අපි. කඩා වැටිගෙන යනවා කියලා දැක්ක ගමන් අතහැරලා දානවා. ඉතින් වැඩක් නැහැ නේ. මෙච්චර කියලත් එයා කඩා වැටෙනවා. ඉතින් මේක වඩන් නැති කෙනෙකුට මේ මිහිරි අත්දැකීම කරා යන්න බෑ. ඒ එතකොට එහෙනම් ඔය වීමංසක ඍද්ධිපාදේ වඩනවා කියන්නේ ඔන්න ඕකට. භව නිරෝධය අරමුණු කරලා භව නිරෝධය අරමුණු කරලා අතහැරුණු ජීවිතේ විමසා බලනවා ඍද්ධිපාද අදිෂ්ඨානය. භවය කර්ම හේතු හේතුඵල වශයෙන් බලනවා ජීවිතය කර්ම කර්මඵල වශයෙන් බලනවා. එතකොට වීමංසක ඍද්ධිපාදේ වඩනවා අන්න වඩන්න පටන් අරන් විනාඩි 4යි වඩන්නේ. අදිෂ්ඨානීට 1 විනාඩියයි වඩන්න විනාඩි 4. ඊට පස්සේ ආයෙත් මූණ හොදලා සුපුරුදු වැඩට. එතන මේ ආයෙත් සාමාන්‍ය වැඩවල වෙනස් වෙන්නේ නැහැ ජීවිතේ. හැබැයි ධර්මයෙන් වැටින්නේ නැහැ එයා. කොහෙන් මොන්න ලෝකෙක හිටියත් ගොඩාක් ධර්මයෙන් වැටින්නේ ඍද්ධිපාද අදිෂ්ඨානයත් ඍද්ධිපාද වැඩිමත් නැති නිසා. ඒකයි සතර සතිපට්ඨානයේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, ආර්යෂ්ටාංගික මාර්ගය කියන්ට කලින්ම අපගේ බුදුරජාණන් වහන්සේ මේ කතාව වදාළේ. බුදුරජාණන් වහන්සේ මේ කතාව වදාළේ කයි. එතකොට මෙන්න මේ විදියට ඔයාලා බලන්න, දකින්න, තේරුම් ගන්න, අඳුන ගන්න. හරි. ඊට පස්සේ දැන් මේ භව නිරෝධේ, ඔන්න දැන් තමයි භව නිරෝධයට අදාළ ඍජු ක්‍රියා මාර්ග වලට එකතු වෙන්නේ. දැන් ඍද්ධිපාදේ වඩන කෙනා දැන් යා වඩනවනේ. අදිෂ්ඨානයයි වැඩිමයි දෙනවා. මේ දෙකමයි ති මොකටද? දර්ශන සම්පත්තියට. දැන් අපි එතකොට දර්ශන විපත්ති, කියන්නේ දෘෂ්ටි විපත්තියට මුකුත් කලේ නැහැ. දෘෂ්ටි කියන්නේ තමන්ගේ විපත්තිය දැකේ දර්ශන කුසලතාවය තුල. බණ අහලමයි ඒක හදාගත්තේ. ලොමුඩැහැ ගැන්වෙන ආකාරයට ඒ අහපු ධර්මී විමසා බැලීමෙන්මයි මේකනම් විපතක්. තුන් භවය අනුව නම් සත්වයා යන්න ඕනේ නැහැ. මේක මහ භයානක තත්වයක්. ඉතින් මේ භයානක තත්වයේ ඇතුලේ අමිහිරි කටුක අද්දකීම් වැඩි. විපත්ති තම ලෝකෙට ඔක තේරෙන්නේ නැහෙනි පින්නොත්. ලෝකයාට ඔය කතාව කොහොමත් තොරතු දෙන්නේ නැහැ. දැන් ඉතින් ඒ ශ්‍රාවකයා තුල දර්ශන සම්පත්තියට අදාළ මූලික දේ තමයි ඍද්ධිපාද අදිෂ්ඨානය සහ වැඩි. මොන මොකද්ද මේ වඩන කතාව? වීමංසක ඍද්ධිපාද. ඒක වීමංසක ඍද්ධිපාදේ වැඩිවේ කොහොමද? ජීවිතේ කර්ම කර්මඵල වශයෙන් බැලුවා, භවය හේතු හේතුඵල වශයෙන් බැලුවා. එහෙම බලනකොට දර්ශන සම්පත්තියේ ශ්‍රාවකයා තුල මෝරණ්ඩ පටන් ගන්නවා. දර්ශන සම්පත්තිය යා තුල මෝරණ්ඩ පටන් ගන්නවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? දර්ශන සම්පත්තිය මෝරනකොට ඒ දර්ශන සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම පිණිස, සාක්ෂාත් කර ගැනීම පිණිස, කියන්නේ භව නිරෝධේ සාක්ෂාත් කර ගැනීම පිණිස යා මොකද කරන්නේ? එයා දැන් තමන්ගේ භව නිරෝධයේ පිණිස අනුපස්සනා කරන්න ඕන. අන්න ඒක තමයි ඊළඟ එක. අනුපස්සනා කරන්න ඕන. එහෙනම් අපි කියපු වචන පොදුවේ ගත්තොත්, වචන ධර්මාර්ථයේ වචන විදිහට ගත්තොත්, එක දිට්ටි සම්පන්නකම, දිට්ටි දර්ශන කුසලතාවය, එක දර්ශන කුසලතාවය. ඊට පස්සේ දෙක, ඍද්ධිපාදය වැඩිම කලින් ඒක ඇතුලේ අදිෂ්ඨාන කරන්න තියෙනවා. තුන්වෙනි එක තමයි අනුපස්සනා කිරීම. අනුපස්සනා කිරීම, අනුපස්සනාව අවසානයේ භව නිරෝධය. අනුපස්සනාවයි දැන් මෙතන තියෙන තව ප්‍රශ්නය. අනුපස්සනාවයි ඍද්ධිපාද වැඩිමයි කියන එක අතර ශ්‍රාවකයා යාවෙන්න ඕන. මෙහෙන් හදලා වැඩන්නේ. මේ දෙක අනුපස්සනාවයි, අනුපස්සනාව මේ පැත්තේ තියෙනවා, ඍද්ධිපාද වැඩිම මේ පැත්තේ තියෙනවා. ඍද්ධිපාද වැඩිවි කොහොමද? වීමංසක ඍද්ධිපාදයයි වැඩුවේ. වීමංසක ඍද්ධිපාදයේ අදිෂ්ඨාන කළා කොහොමද? යම්තා දවසේ කෘත්‍යයක් නැද්ද? භව නිරෝධේ පිණිසයි. කෘත්‍යවල මේ නිරවද්‍යතාවයට අයිතිවන්නේ. කරලා තියෙන්නේ මා ආත්ම දෘෂ්ටියෙන් වැඩ කරාපු පුද්ගල භාවයෙන් වැඩ කරපු එක විතරයි කරලා තියෙන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? එතකොට බලන්නේ මොකද්ද? හරි, පුද්ගල භාවයෙන් වැඩ කළත් මට උනේ අතහැරිච්ච එකනේ. ජීවිතේ අතහැරුණ කාලය, ශ්‍රමය, ධනය, නිින්ද, දහඩිය, කැමති නෑ දාඩිය දාගෙන අවුවේ වැඩ කරන්න. වැඩ කරන්න වෙච්ච එක මේ කාම ලෝකේ ලැබිච්ච සුවපහසු ජීවිතේ අතහැරීමක් නේද? ආත්ම දෘෂ්ටියෙන් වැඩ කරපු එක භව නිරෝධයට උදව් නොවුනට අතහැරීම භව නිරෝධයට උදව් නෑ. යා පෙරලගත් නිවන පැත්තට හැම එකක්ම නිවනට පෙරලන්න පුළුවන්. අනේ මේවා නම් නිවනට හරියන්නේ නැහැ කියලා කන්නේ හැම දෙයක්ම අනිත් පැත්තට හරවන්න පුළුවන් නිවනට. මේ නිවන කියන්නේ හැම තැනින්ම අත්දකින්න පුළුවන් මිහිරි අත්දැකීමක්. හැම දෙයක් මේකනේ නිර්වාණගාමි ශ්‍රාවකයාගේ ඇතුළාන්තේ විතරක් වෙනස් කොට බාහිර තත්ත්වෙන් වෙනස් කරන්නේ නැති බුද්ධ ශාසනය වෙනස් කරන්නේ. එතකොට එහෙම විමසා බලන්න බලන්න එයාට එරදි විමර්ශක එරදිපාදයේ තුල අදිෂ්ඨානයේ ශක්තිමත් වුණා. වැඩිම වැඩිම ශක්තිමත් වෙන්නේ පින්වත්නි ජීවිතයේ කර්ම කර්මඵල වශයෙන් උත් භවය හේතු හේතුඵල වශයෙන් උත් විමසා බලනකොට ඔන්න එරදිපාදේ වැඩෙනවා. හරි, ඊළඟ එක අපි බලමු. ඊළඟ කාරණේ තමයි මේක ඉතාම වැදගත් කොටස, අනුපස්සනා කරන එක. එරදිපාදයේයි අනුපස්සනාවයි අතර ශ්‍රාවකයා යාවෙන්නේ, සේඳු වෙන්නේ, එකතු වෙන්නේ මොකෙන්ද? එකතු වෙන්නේ පින්වත්නි අනුස්සතිය. එරදිපාදයේ අනුපස්සනාව මැදින් අනුස්සතිය තියෙනවා. මේ වචන නිකම්ම වචන නෙමෙයි. නිකම්ම නෑ මේ වචන. එරදිපාදයේ කලින් මොකද්ද? දර්ශන කුසලතාවය. දර්ශන කුසලතාවය තුළින් එරදිපාද අදිෂ්ඨානේ, එරදිපාද වැඩිම. මේක අප්‍රකටේවත් තියෙනව මොනවාද? දර්ශන කුසලතාවය තුළින් දර්ශන විපත්තියට එනවා. මේකනම් විපත්තියක්. මොකද්ද විපත්තිය? මේ තුන් භවයේ අනු යඬ වෙච්ච එක, භව නිරෝධේ නැති එක විපත්තිය. විපත්තියෙන් සම්පත්තියට අයිති. විපත්තියෙන් සම්පත්තියට අයිති මූලික දේ, විපත්තියෙන් සම්පත්තියට අයිති මූලික දේ තමයි ද මේකක්වත් නෑ අපිට. අපිට තියෙන්නේ මොකද්ද? දර්ශන කුසලතාවයට අදාළ පොඩිම පොඩි කෑලි ටිකක් විතරයි තියෙන්නේ. ඇයි? භවය ගැන දන්නවා, භව සමුදය ගැන දන්නවා, නිරෝධය ගැන දන්නවා, භව නිරුද්ධ කරන ප්‍රතිපත්තිය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දන්නවා. ඔච්චරයි. මේ ක්‍රියාමාර්ග වල අපි එකතු වෙලා නැන්නේ පින්වත්. මේකට එකතු වෙන්නම ඕන. එකතු වෙන්නේ නැතුව නම් මොකුත්ම කරන්න පුළුවන් කමක් නැහැ. පින්වත් මේකට එකතු නොවෙන්න එපා. මේ තමයි මේකට එකතු වෙන්න ලැබිච්ච අවසාන යුගය. අවසාන යුගය කරලා බලන්න මේවා කරගෙන යද්දී පින්වත්නි මේ අත්දැකීම ඕගොල්ලන්ගේ වෙයි කොයි වෙලේද කියලා අපි දන්නේ නැහැ. ඒක වෙන්නේ කොහොම මොන විදියට වෙයිද කියලා නම් අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේක එක දෙයක් තේරුම් ගන්න, මේක කරගන්න පුළුවන් බව විතරක් තේරුම් ගන්න. හරි, ඊට පස්සේ මේ එරදිපාදයයි අනුස්සතියයි අතර යාවෙන එකම පොට තමයි අනුස්සතිය. අනුපස්සනාවට යාවෙන ඒ අනුස්සතියට අදාළ මේ රටාවටම දේශනා පහක් විතර ඇහි පහමහන්ඩ. පහක් විතර ඇහි පහමහන්ඩ. හැබැයි මේ රටාව වෙන එකක්. මේක වෙන එකක්. මේ රටාවම ඇහි මේ දවස්වලම ඇහි මේ ප්‍රඥානාලිකාවෙන් සමහර ඒවා කල් ගිහින් ඇහෙන්නත් පුළුවන් මන් දන්නේ. එතකොට දැන් මේකෙදී මේ අනුස්සතියයි එරදිපාදයයි අනුපස්සනාව යා කරන්නේ අනුස්සතිය. විමර්ශක එරදිපාදෙන් විමසා බල, ඒ කියන්නේ ජීවිතය හේතු කර්ම කර්මඵල වශයෙන් උත් භවය හේතු හේතුඵල වශයෙන් විමසපු නිසා අපි බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝ ඒව පාවිච්චි කරන්නේ නැහැ මෙතන. මෙතන පාවිච්චි කරන්නේ ආස්වාස ප්‍රාස්වාසය විතරයි. බුද්ධානුස්සතියෙන් පාවිච්චි කරන්නේ ඡන්ද එරදිපාදේ වගේ එකක අදිෂ්ඨාන කළොත් තමයි අනුස්සතිය විදිහට බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය පාවිච්චි කරන්නේ. අනුස්සති පාවය. අනුස්සති වලටම අයිති එක කොටසක් තියෙනවා ආස්වාස ප්‍රාස්වාස දිහා බලන එක. ඒක මූලික අනුස්සති වල නැහැ, බුද්ධානුස්සතියට නෙමෙයි. නමුත් මේක අයිති අර විමර්ශක එරදිපාදයෙන් පටන් ගත්ත නිසා අපි මෙතන පාවිච්චි කරන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාසය බලන්න පටන් ගන්න. එතකොට ආස්වාස ප්‍රාස්වාසය බලනකොට සියලු විතර්ක වලින් සංසිඳී, සියලු කෙලෙසුන්ගෙන් සිත අවකාශයේ තුල මිදී, අවස්ථාවට අනුව මිදී, නැතුව සදාතනිකව නෙමෙයි, එක්තරා විමුක්ත සිතක් එයා තුළ උද්ගත වෙනවා. එක්තරා විමුක්ත සිතක් උද්ගත වෙනවා. හොඳට හුස්මදී අර භවයේ වැටෙන්නෙත් නැහැ, භව නිරෝධේ වැටෙන්නෙත් නැහැ, කර්ම කර්මඵල වැටෙන්නෙත් නැහැ, හේතු හේතුඵල වැට මොකක්වත් වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. හැබැයි යම් කිසි මිදුණු සිතක්, මිදුණු සිතක්, සිතුවිලි ගොඩාක් නැහැ, මොකුත් නැහැ. සිතුවිලි ආස්වාස ප්‍රාස්වාසයේ ගැන සියුම් දැනීම විතරයි, ඉතුරු මොකුත් සිතේ නැහැ. සියුම් දැනීමක් තියෙනවා. ඒක සියුම් දැනීම තියෙනවා, හොඳට තියෙනවා. ඉතින් එක්තරා මිදුණු සිතක්, හැබැයි ස්ථිර සාරව මිදිලා නැහැ. මේ වදියට අනුස්සතිය මත පිහිටා, එක්තරා විදියක අනුස්සතියක පිහිටා ඉන්න නිසා, හුස්ම දෙස බලාගෙන ඉන්න නිසා, හුස්ම රාගයවත් ද්වේෂයවත් මෝහයවත් උපද්දවන්නේ නැති නිසා, ආස්වාසයේ දෙස බලාගෙන ඉන්නකොට සිතේ එක්තරා සසලකමක් ඇතිවි විමුක්ත සිතක් උපදිනවා. විමුක්ත, ඒකටත් කියන්නේ විමුක්ත සිත. එයා තුළ එක්තරා මිදුණු සිතක් ඇති වෙනවා. මිදි සදා, බුද්ධ ශාසනයේ වචනයක් තියෙනවා සදාතනික මිදීමක් නෙමෙයි. සදාතනික මිදීමට අපි කියන්නේ පින්වත්නි මේ සමුච්ඡේද ප්‍රහාණය කියලා. සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙලා මිදුණු සිතක් නෙමෙයි. ඒක මේකට අපි කියන්නේ පින්වත්නි මේ සම්පූර්ණයෙන් මිදිලා නෑ, තදංග ප්‍රහාණයකට පත් වෙලා. තාවකාලිකව මිදුණු සිතක්. ඇයි ඒ තාවකාලිකව මිදුණු සිත උද්ගත වෙලා තියෙන්නේ? අරමුණු වී තිබෙන්නේ අනුස්සතිය පමණයි. මොකක්ද අනුස්සතිය කියලා මෙතන අදහස් කළේ? අරමුණු වී තිබෙන්නේ ආස්වාස ප්‍රාස්වාසේ පමණයි අරමුණු වෙලා තියෙන්නේ. ඒතර ආස්වාස ප්‍රාස්වාසේ අරමුණු කරගෙන ඉන්නකොට එක්තරා විමුක්ත සිතක්, මිදුණු සිතක් උපදිනවා. සියුම් දැනීමක් විතරයි තියෙන්නේ. ඉතුරු වෙනත් කිසිදු විතර්කයක් හිතට ගලන්නේ නැහැ. කිසිදු විතර්කයක් සිතට ගලන්නේ නැහැ. අන්නේ ගලන්නේ නැතුව ඉන්නකොට ඒ එක්තරා විදිහක මිදුණු සිතක් තියෙනවා කියලා දැනෙනකොට ඒ මිදුණු සිතක් කියලා දැනෙනකම අයිති, මිදුණු සිතක් කියලා දැනෙනකම අයිති, මිදුණු සිතක් කියලා දැනෙනකම අයිති සියුම් ස්කන්ධ පංචකයකටම තමයි. මිදුණු සිත වැටෙන්නේ ස්කන්ධ පංචකයක් විදිහට. මිදුණු සිතක් තියෙන බව වැටෙන්නේ නැත්තම් පංචස්කන්ධයක් පහළ නොවීමෙන් මිදුණු සිත කියලා එකක් දැනෙන්නේ නැහැ. දැනීම මාත්‍රයාවේ මොකෙන්ද? පින්වත්නි, සියුම් දැනීම මාත්‍රයාවේ මෙතන, ඒ සියුම් දැනීම මාත්‍රයාවේ මිදුණු සිතක් ඇති බව දැනීම මාත්‍රේ කියන්නේ සියුම් ස්කන්ධ පංචකය. මිදුණු සිතක් ඇති බවට වැටහෙන්නේ මනෝ විඥාණයට. මිදුණු සිතක් කියලා වැටහෙන්නේ සංඥාවක් විදියට. මිදුණු සිත ආතුල ආස්වාස ප්‍රාස්වාසය දැනින්නේ එච්චර සියුම් වෙලා. ඒක තමයි ඒ මොහොතේ හටගන්න පින්වත්නි මේ මේක හොද්දට ඒ මේ මොහොතේ සියුම් ස්කන්ධ පංචකයක් මේක. ඒ මිදුණු සිත කියලා වැටහෙන එක කියන්නේ වැටහෙන්නේ මගේ සිත මිදී පවතිනවා කියලා. తాවකාලික විමුක්ත සිතක්. එහෙනම් ඒක පියවර තමයි විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං තිපජානති. විමුක්ත සිත අඳුන ගන්නවා. අඳුන ගන්නකොට ඒ අඳුනකට යන නවතින්නේ නැහැ එතන. එතන යන නවතින්නේ නවතින් නැත්තම් මොකද කරන්නේ? නවතින් නැතුව එයා දකිනවා මිදුණු සිත කියලා වැටෙන්නේ ස්කන්ධ පංචකයක් විදියට. මිදුණු සිත වැටෙනකම දැනිනේකම කියලා කියන්නේ ස්කන්ධ පංචකය. හැබැයි ඒක ඕලාරික ස්කන්ධ පංචකයක් නෙමෙයි. මිදුණු සිතක් ඇති බවට වැටෙන්නේ මනෝ විඥානේ, මනෝ විඥානේ පහළ වීමෙන්. නැත්තම් මිදුණු සිතක් කියලා දැනින්නේ නැහැ. මට දැන් මිදුණු සිතක් පවතිනවා කියලා යාතුල සංඥාවක් තියෙන්නේ. එහෙනම් මිදුණු සිත වනාහි සියුම් තමා තුල හටගන්න ස්කන්ධ පංචකයක්මයි. වෙන මොකක්වත් නෙමෙයි. මිදුණු සිත වනාහි සියුම්ම හටගන්න ස්කන්ධ පංචකයක්මයි. අන්න ඔය ස්කන්ධ පංචකය ඇසුරු කරගෙන තමයි, ඒ සියුම් ස්කන්ධ පංචකය ඇසුරු කරගෙන තමයි අපිට අනුපස්සනා කරන්න වෙන්නේ. දැන් අනුපස්සනාවේ බලාපොරොත්තු වෙන වචන හය හතක් තියෙනවා පළවෙනි පියවරේදී. දෙවෙනි පියවර තව ටිකක් තියෙනවා. අනුපස්සනාවේදී පළවෙනියෙන් අපි බලාපොරොත්තු වෙනවා නিত্য සංඥාව කඩන එක. අනුපස්සනාවේ එතකොට නিত্য සංඥා අනුපස්සනාව මේ වචන හය හතින් අන්තිමටම තමයි භව නිරෝධය අත්දකින්නේ. පළවෙනි එක තමයි නিত্য සංඥාව කඩන්න ඕන. දෙක සුඛ සංඥාව කඩන්න ඕන. තුන්වෙනි එක ඒ සියුම් ස්කන්ධ පංචකේ පදනම් කරගෙන ආත්ම දෘෂ්ටියක් මෝරන්න පුළුවන් ඒ ආත්ම සංඥාව කඩන්න ඕන. හතරවෙනි එක තමයි පින්වත්නි නන්දිය කඩන්න ඕන. පස්වෙනි එක රාගය කඩන්න ඕන. හයවෙනි එක හයවෙනි එක තමයි ඒ සියුම් ස්කන්ධ පංචකය පිළිබඳ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ස්කන්ධ පංචකය පිළිබඳ නැවත නැවත සමුදය අර්ථය කඩන්න ඕන. හත්වෙනි එක තමයි පින්වත්නි ඒ සියුම් ස්කන්ධ පංචකය පිළිබඳ ආත්ම අනන්දිය කඩන්න ඕන. අනන්දිය කඩන්න ඕන. නන්දිය කඩනවා කියලා කියන්නේ භව තෘෂ්ණාව අයින් කරන්න ඕන. ඒ සියුම් ස්කන්ධ පංචකය පව අත්හැරෙන ආකාරයට විමසන්න ඕන. අන්නේ භව තෘෂ්ණාව අයින් වීමෙන් තමයි කෙනෙක්ගේ සිත භව නිරෝධයට පත් වෙන්නේ. දැන් විදර්ශනා කරන්නේ ඔයාලා ඔය ඉන්න මට්ටමින් රූපයෙන් නෙමෙයි. ඔය ඉන්න මට්ටමින් ඔගොල්ලෝ අත්දකින්න ඔය සුඛ වේදනා දුක් වේදනා රෝමියෝ තියෙන්නේ. ඒවා නෙමෙයි අත්දකි. ඒ අත්දකින්නේ අනුපස්සනාවේ ගැඹුරු අවකාශයක් තුළ සිත සසල වී පවතින අත්දැකීම මත. ඒ අත්දැකීම මත පවතින සියුම් ස්කන්ධ පංචකය. ඒ ටික අනිච්චානුපස්සීව බලනකොට නිත්‍ය සංඥාව කැඩිලා යන්න පටන් ගන්නවා. ඒ ටික තමයි නිත්‍ය වශයෙන් බලන්නේ. එතකොට නිත්‍ය සංඥාවද සුඛ සංඥාවද ආත්ම සංඥාවද නන්දියද රාගයද සමුදයද භව තෘෂ්ණාවද ඔය ටික කැඩෙන විදියට අර ස්කන්ධ පංචකයේ දෙස බලන්න පටන් ගන්නවා. ඒ බලන්න පටන් ගන්න එක තමයි මේ ටිකේ තියෙන මූලික පියවර. මූලික පියවර අනුපස්සනාව. එතකොට අර භව තෘෂ්ණාව කැඩෙන විදියට බලනකොට යා තුල භව නිරෝධේ මේ මොහොතේ ආධ්‍යාත්මික අවකාශයක් විදියට සාක්ෂාත් වෙනවා. භව නිරෝධේ යා තුල සාක්ෂාත් වෙනවා. භව නිරෝධේ සාක්ෂාත් වුණාට පස්සේ කෙලෙස් හිටින්නෙම නෑ හිතේ. පින්වත්නි හිත තුල කවර ආකාරයකවත් කෙලෙස් හිටින්නෙම නැති ආධ්‍යාත්මික අත්දැකීමක් එනවා. ඊට පස්සේ පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ අර නිත්‍ය සංඥාව සුඛ සංඥාව ආත්ම සංඥාව නන්දිය ඊට පස්සේ රාගය ඊට පස්සේ සමුදයාර්ථය ඒ කියන්නේ අර සියුම් ස්කන්ධ ටික හරි ආස්වාදජනකයි ඔය ඉන්න මට්ටමේ ඕලාරික නැහනේ ඒක ගැන ආය එනවා ඒටත් මේකට සමවදින්න ඕන ඒක බලාපොරොත්තුෙන් තමයි භාවනාව. එතකොට අර භව නිරෝධයේ සම්බන්ධ කතාව වැළලිලා යනවා. ඕක තමයි ලංකාවේ බෞද්ධයන්ට වෙන්නේ. ඒ නිසා සමුදයාර්ථය කැඩෙන විදිහට නිරෝධානුපස්සනාවෙන් බලනවා. නිරෝධානුපස්සනාවෙන් බලනකොට ආය සමුදේ වෙන ආය මේක සමුදේ වෙන්න ඕනේ කියලා අදහසක් ඉන්නේ. ඒ නිසා මේ අර අනුපස්සනා කරන. එතකොට අනුපස්සනාවේ අර සියුම් මහටගත් ස්කන්ධ පංචකය නිත්‍ය සංඥාව සුඛ සංඥාව ආත්ම සංඥාව නන්දිය රාගය ඊට පස්සේ සමුදේ භව තණ්හා. ওই ටික කැඩෙන විදිහට ස්කන්ධ ටික දිහා බලනවා තවත් සිතකි. බලනකොට අර භව තණ්හාව කඩාගෙන වැටෙනකොට එයා තුල භව නිරෝධයම අරමුණු වෙනවා. භව නිරෝධයම අරමුණු වෙනවා. එතකොට නিত্য සංඥාව කැඩුනත් පින්වත්නි නিত্য නිමිත්ත හිතේ හිටලා තියෙනවා. ওই විදිහට නිරෝධය ආරම්භිත මේ ඔක්කොම භවනාමේ වැඩ මේවා ටිකක් අහගලා ඉන්නකම පවා හරි සංසිඳනවා. මේක නියවත නැවත අහනකොට පවා සංසිඳනයි මේ පැහැදිලි පාරක් පේනවා. මේ පාරේ ඉස්සරහට යන කෙනාට පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් ඒවා හදන කාරි ලේසි. දැන් අර නিত্য සංඥාව සුඛ සංඥාව ආත්ම සංඥාව නන්දිය රාගය සමුදය භව තණ්හා ඔය ටික කැඩෙන ආකාරයට එයා අර සියුම් හටගත් ස්කන්ධ ටික අර භාවනා රම්මණී තුල ඉඳලා හට ගන්නකොට අර මේ සම්පූර්ණයෙන් සියුම් හටගත් ස්කන්ධ ටික විමුක්ත සිත අරමුණු වෙනවනේ අනේ මගේ සිත මිදී පවතිනවා කියලා දැනෙනකොට හටගන්න සියුම් ස්කන්ධ ටික මිදිරි මගේ සිත කෙලෙසුන්ගේ මිදී පවතිනවා తాවකාලික වශයෙන් කියලා අරමුණු වෙනකොටම ඒ අරමුණේ සියුම් ස්කන්ධ පංචකයක් හට ගැනීමෙන් එයා ඒක දැනගන්නේ ස්වභාවය අන්නේ ස්වභාවය දැනගන්න ස්කන්ධ පංචකය කෙරෙහි තමයි ඒ ස්කන්ධ පංචකය ගැන තමයි නিত্য සංඥාව සුඛ සංඥාව ආත්ම සංඥාව නන්දිය රාගය සමුදය භව තණ්හාව කැඩෙන ආකාරයට විමසන. එහෙම විමසා බලනකොට එයාට ඊට පස්සේ විදර්ශනාවේ දෙවෙනි ක්‍රියාමාර්ගය කියන්නේ අනුපස්සනාවේ දෙවෙනි ක්‍රියාමාර්ගයේ විදියට එයාට තියෙන්නේ නিত্য නිමිත්තත් අර ඉසල කැඩුවේ මොකද්ද? නিত্য සංඥාව කැඩුණාට නিত্য නිමිත්තක් හිතේ තියෙනවා. භව නිරෝධේ තං සන්තං ඒතං පණීතං කියලා භව නිරෝධේ කෙරෙහිම සිත බැඳෙනවා ඊට පස්සේ. භව නිරෝධේ තං මිහිරි රසවත් අත්දැකීමකට යනවා. එතකොට පින්වත්නි එයා තුල භව නිරෝධය පිළිබඳව පවතින සියුම් තණ්හාව කඩන්න මොකද කරන්නේ? ඒකේ පවතින අනිත්‍ය නිමිත්තක්. නিত্য සංඥාවක් නෙමෙයි තියෙන්නේ. නিত্য නිමිත්තක් තියෙනවා. ඒක ඕලාරික කෙලෙස් මුකුත් ඒකට අදාළ නැහැ. නিত্য නිමිත්තක් පවතිනවා. සුඛ වශයෙන් ගත්ත නිමිත්තක් පවතිනවා. ආත්ම වශයෙන් ගත්ත අභිනිවේෂයක් පවතිනවා. අර භව නිරෝධය ගැන දැන් තියෙන්නේ. අන්න ඒක කඩන්ඩ ඒ පුද්ගලයා තුළ පින්වත්න අනිමිත්තානු පස්සන අපනිහිතානු පස්සන සුඥතානු පසන කියල භාවනා ක්‍රම තුනක් තියෙන. ඒක කලොත් භව නිරෝධයට පත්වෙන්ඩ මෝන්. මේකතම මුළු මහත් සම්පූර්ණ කතාව බව නිරෝධයට අදාල්. ද පලවිනි අපි කරන්න මොකක්ද ඕන බලන්න ඒ මේ දැමික මොකද මේක අමංගය පුනරුච්චාරණය කරන මේ හිතලු කියලා හිතනවා. එකයි. බලමු සම්පූර්ණ දේශනාව මම විනාඩියෙන් කියනවා ඔය පින්නතුන්ට. පින්නත්නි පළවෙනියෙන් ඔය පින්නතුන්ලා කරන්න ඕන දේ තමයි දර්ශන කුසලතාවේ හදන එක. භව නිරෝධයේ අරමුණ. ඒතකොට භව දර්ශන කුසලතාවේ දේශනා ශ්‍රවණින් අරහිමින් හැදින්නේ. එතකොට යා දුක්ඛේ මේ භවංච පජානාති භව සමුද්දයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධ ගමනි පටිපදංච පජානාති කියලා බලනවා. එතකොට දර්ශන කුසලතාවය තුළින් ඊට පස්සේ පින්වත් ඥාතුල දෘෂ්ටි විපත්‍ය පේනකොට දිටි සම්පත්තියට යා එකතු වෙනවා. එතකොට දිටි සම්පත්තියේ මූලික දෙයක් තමයි එරදිපාදයේ අදිෂ්ඨාන කරනික. එතකොට යාට භවයේ පේන්න ඕන. භවයේ භව නිරෝධයේ අරමුණු කරගෙන යා දවසේ අදිෂ්ඨාන කරන උදේවහ දෙපාරක්වත් අදිෂ්ඨාන කරන්න ඕන දවසට. එතකොට යාට සාමාන්‍ය ආත්ම දෘෂ්ටියේ කෘත්‍යය තමයි පේන්නේ. නමුත් ඒක ඇතුළේ හැංගිච්ච නිවන් මඟට අදාළ තියෙන එකම උපකාරාර්ථය තමයි අතහැරුණු ජීවිතය. ජීවිතය අතහැරීම දිහා බලලා ඉතුරු මොකුත් දිහා බලන්නේ නැහැ. අතහැරුණු ජීවිතය බලන ඒ අතහැරිච්ච ජීවිතේ භව නිරෝධයේ පිණසයි කියලා බලනවා. භව නිරෝධයට මෙහා පැත්තේ මේ තුගතියවත් දුගතියවත් මොකුත් දිහා බලන්නේ නැහැ. ඒ විදිහට යා බලන්න පටන් ගන්නවා. එතකොට ඒ විදිහට බලනකොට ඒ බලන්න පින්වත්නි හරි ආස්වාදජනක එක කරලා බලන්නකෝ. දවසට දෙපාරක් විතර. ඊට පස්සේ ඕකට තමයි කියන්නේ විමංශක ඉරදීපාදයේ අදිෂ්ඨාන කරනවා කියලා. වඩනවා කියන්නේ මොකද්ද? ඉරදීපාදේ වඩනවා කියන්නේ වඩනවා කියලා බලන්නේ ජීවිතයේ කර්ම කර්ම වල වශයෙන් බලනවා. භවය හේතු හේතුඵල වශයෙන් බලනවා. භවයේ හේතු හේතුඵල වශයෙන් බලනවා. එතකොට එයා යාවෙන්නේ කොහෙටද? එයා යාවෙන්නේ අනුපස්සනාවට. අනුස්සතිය කියන එකෙන් තමයි ඉරදීපාදයේ අනුපස්සනාවේ දෙක යා කරන්නේ අනුස්සතියෙන්. අනුස්සතිය විදිහට එයා ගන්නවා භාවනා රම්මණේ විදිහට උස්ම දියා බලන්නේ. ඒ විදිහට බලාන යනකොට හිත සසල වී යනවා. සසල වෙනකොට ඇති වෙන හිත සංසිඳී යනවා. ඒ සංසිඳීමෙන් ඇති වෙන තමන්ගේ සිදුහුදු ස්කන්ධ පංචකයක් තියෙනවා. විමුක්ත සිතක් උපදිනවා. විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තාන්ති පජානාති. මිදුණු සිතක් තියෙනවා. ඒක తాවකාලික වශයෙන් මිදුණු සිතක් ස්ථිරව මිදලා නැහැ. භාවනා රම්මණින් නැගිටමයි පරණ වගේමයි. ඕලාරික කෙලෙස් නැති වුණත් පරණ ගතියම තියෙනවා. ඉතින් ඒක වැඩක් නැහැ නේද? ඉතින් ඒක මොකගේ නะ. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඊට පස්සේ අර පරණ ගතිය වගේ මේකක් එන නිසා යා බලන දැන් මිදිලානේ හිත. දැන් රාගයෙන්, දේසයෙන්, මෝහයෙන්, ඡන්දයෙන් නැදි මිදිලා. මිදුණු සිතක් තියනවා කියලා බොහොම අභිමානීර පත්‍රය. ඒක වළඳනවා. ටික දවසක් වළඳනවා ඒක මිදුණු සිත. ඒක අනිත් පැත්තටම වඩන්නේ නැහැ. මිදුණු සිත වළඳ වළඳා බලනවා. මිදුණු සිත වනාහි සියුම් ස්කන්ධ පංචකයේ මැතිවීම මොකද්ද? මිදුණු සිතක් කියන්නේ මේකත් මේ తాවකාලිකව මිදුණු එකක්. මේකත් බොරුවක්. මේක නම් නවතින්න හොඳ නැහැ. මේ මිදුණු සිත වශයෙන් දැනෙන්නේ මට මේ සියුම් පංචස්කන්ධයක් හට ගන්න නිසා නේද? නැත්නම් මිදුණු බව වැටෙන්නේ මනෝ විඥාණයට. ඒකයි විඥානස්කන්ධය නේද හටගෙන තියෙන්නේ. මිදුණු සිතක් තියෙනවා කියලා සංඥාවක් නේ හිතට ගලන්නේ. සංඥා මේ විදිහට ස්කන්ධ පංචකයක් නේද කියලා ස්කන්ධේ සියුම් ස්කන්ධ පංචකේ අරගෙන ඒ සියුම් ස්කන්ධ පංචකේ නিত্য සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව, නන්දිය, රාගය, සමුදය, භව තෘෂ්ණාව කැඩෙන ආකාරයට විමසනවා. ඒකට තමයි විපස්සනාව කියන්නේ. එතකොට ඕකට තමයි අනුපස්සනාව මූලික தත්ත්වය. අනුපස්සනාවේ දෙවෙනි එක මොකද්ද? නিত্য සංඥාව නැත්නම් නিত্য නිමිත්තක් පවතිනවා, සුඛ නිමිත්තක් පවතිනවා, ආත්මාභිනිවේෂයක් පවතිනවා. ඕක කඩන්න මොකද කරන්නේ? විපස්සනාවේ මේ අනුපස්සනාවේ ඊළඟ ක්‍රියාමාර්ගයට ආඩිය තියෙනවා අනිමිත්තානුපස්සන, අප්පනිහිතානුපස්සන, ශුඤ්ඤතානුපස්සන කියලා භාවනා ක්‍රම තුනක් තියෙනවා. එතකොට යා භව නිරෝධයට පත් වෙනවා. ඉතින් මේක බොහොම ගැඹුරු ක්‍රමයක්. නමුත් මේක අහලා හොඳට දරා ගන්න. ඔබ හැම දිනාටම මේ හෝරාවක දේශනාව නිවන් දොරටුවක් වේවා. දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ මීගමුව පදිංචි දර්ශන අලහකෝන් මහත්මයා, තුෂාරි ජයසේකර මහත්මිය. මේ දෙපළ බොහොම සද්ධා සම්පන්නයි. පිළිවෙත් පුරන් වමනාවක් ඇති දෙදෙනෙක්, නිවන් මඟ කෙරෙහි යම් කැමැත්තක් ඇති දෙදෙනෙක්. ඒ නිසා අපේ කල්යාණ මිත්‍ර දර්ශන අලහකෝන් මහත්මයාට, තුෂාරි ජයසේකර මහත්මියටත්, මේ සම්බන්ධුණු සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ ගෞතම බුද්ධ ශාසනයේදී වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දෙපාර්ශවේම පරලෝ සැපත් දෙමව්පියන්ටත්, ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන කුළුණී අලහකෝන් දියණියටත් අදීජ අලහකෝන් පුතණුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. විශේෂයෙන්ම දර්ශන අලහකෝ මහත්මා, තුෂාරි ජයසේකර මහත්මිය ඇතුළු පින්තුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මියගිය ඥාතීන්ගේ භවය සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලැබනුතුම් නිවන් පිණසම මේ පින්තුන්ලාට මේ කුසල් හේතු වාසනා වේවා. විශේෂයෙන්ම දියණිය සහ පුතණුවන්ට නිරෝගී සුවසෙත් ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සුවසහනී වේවා. ඒ පින්වත් දරුවන්ටද ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණස මේ කුසල් බලවත් වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් මේ ප්‍රඥානාලිකාවේ ගරු සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. හැම දිනාටමත් ආශිර්වාද කරනවා. සතර වරන් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂක්ඛයෝ නිබ්බානං.